යෝජනාව සිරකිරීම ගරු බඳුරාල් බණ්ඩාරිකොට මැතිතුම විනාඩි 10යි ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වටිනා යෝජනාව මම ස්ථිර කරනවා. ගාල්ලේ මන්ත්‍රීවරයකින් අප යෝජනාව ගාල්ලේ විස්තර කරන්න ලැබීමත් සතුටට කාරණයක්. නියෝජ්‍ය කතානායකතුමනි, මනුෂ්‍යනායකකාර මැතිතුමාගේ කතාවේ සඳහන් වුණා වගේ අද මෙම සිදුවීමත් එක්ක, පාස්කු ඉරිදා සිදුවුණු මේ ඛේදජනක සිදුවීමත් එක්ක, කතෝලික ජනතාව විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනකොට, අනික් පැත්තෙන් මුළු රටම භීතියෙන් ඇලලී යනකොට, අද අපි නොහිතන බලපෑමක් හානියක් අපේ රටේ සහෝදර මුස්ලිම් ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. ඒ හානිය තමයි අද හැම කෙනෙක් මුස්ලිම් හැම බොහෝ දෙනෙක් කෙරෙහි අපි අපේ සිංහල සමාජයේ අනිකුත් අය සැකයෙන් අවිශ්වාසයෙන් බලන තැනකට පත් වෙලා තියෙනවා. දැන් අපේ ප්‍රදේශවල, දැන් ගාල්ලා වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් එහෙම මුස්ලිම් ජනතාවත් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. මේ වගේ දිස්ත්‍රික්කවල අපේ බොහෝ දෙනෙක් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට ගමන් කරන මුස්ලිම් අය අපේ ප්‍රදේශවල ඇවිල්ලා ඒ ව්‍යාපාර කටයුතු ආදී දෙන සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. දැන් අද වෙනකොට මේ තත්ත්වයට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. එහෙමනම් මම හිතන විදිහට මේ ගැටලුවේදී මුලින්ම ඉදිරියට එන්න ඕනේ මේ රටේ සාමය ගරු කරන, එක රටක එක ජාතියක් විදිහට ජීවත් වෙන්න කැමති මුස්ලිම් ජනතාව ඉදිරියට එන්න ඕනේ. මම ස්තුති කරනවා යම්කිසි විදියකින් මේ කරපු වැටලීම් ආදියේ මුස්ලිම් ජනතාවගෙන් බොහෝ දුරට බොහෝ දෙනෙක්ගෙන් සහයෝගය ලැබිලා තියෙනවා. ඒකම අපට බරපතල ප්‍රශ්නයක් සැකයකුත් තියෙනවා. ඒක මේ සභාවේ නොකිව්වොත් වරදක්. මොකද තන තන මේ සෝදිසි කිරීම් වලදී විවිධ ආයුධ හමු වෙනවා. පිහි වෙනකුත් ප්‍රහාරයකට සූදානම් වෙන විදිහේ ආයුධ, හමුදා නිලැඳුම් වලට සමාන ඇඳුම් මේ ආදී මුණ ගැහෙනවා, හමු වෙනවා. එතකොට මේවට සම්බන්ධ වෙච්ච පිරිස්වල මේ පල්ලිවල පූජකයන්ගේ යුතුකමක් තියෙනවා රට ඉදිරියේ කියන්න මොනවටද මේව එක්රැස් කළේ කියලා. මේව ගෙනහිපු ගොඩගහ ගනිපු කාරණේ හේතුව කියන්න යුතුකමක් තියෙනවා. එතකොට අපේ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා කිව්වා වගේ අර සිංහල සමාජයේ තියෙන සැකය අවිශ්වාසයෙන් බලන එක මගහැරලා යනවා. අපි දැක්කොත් එහෙම දැන් අපේ ගාලු දිස්ත්‍රික්කේ පහුගිය දිනවල යම්කිසි ගැටුමක් ඇති වුණා. ඒක සුළු සිදුවීමක් හේතු කරගෙන විශාල ගැටුමක් ඇති වෙලා බොහොම අමාරුවෙන් ගැටුම සංසිඳව ගත්තා. දැන් මේ වෙනකොට මේ සිදුවීම් තැනින් තැන සිදුවෙනකොට නැවත අපි දකිනවා මේ සමාජ ජාලා වෙබ්බඩ විහරහා විවිධ දේ පැතිර යමින් පවතිනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ජනාධිපතිවරයාගේ ඊයේ කරපු ප්‍රකාශය සාධනීය කාරණයකට මම දකිනවා. නැගෙනහිර ප්‍රදේශයේ ඒ විශ්වවිද්‍යාලය රජයට අරගෙන ඒක පෞද්ගලික විශ්වවිද්‍යාලයකට පාත්කගෙන යන්න අවසර දෙනවා කියලා තුමා මම දැක්ක ප්‍රකාශයක, මාධ්‍යවල මම දැක්කා. මම හිතනවා මේ රටට අවශ්‍ය නැහැ එක් එක් භාෂාවල් එක් එක් ආගම් පදනම් කරගන්නපු විද්‍යාල සහ විශ්වවිද්‍යාල පෞද්ගලික විද්‍යාල. ඒකම මගේ මතය, පෞද්ගලික මතය, එක් එක් ජාතීන් ආගම් පදනම් කරගනිපු දේශපාලන පක්ෂ අවශ්‍යත් නැහැ. අපිට එක රටක ජාතියක් හැටියට කවුරුත් එකට ගමන් කරනවා නම් ඇයි වෙනම ආගම් අදහන අයට වෙනම පාසල්? ඇයි වෙනම පෞද්ගලික පාසල්? ඇයි වෙනම දේශපාලන පක්ෂ? ඇයි වෙනම විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන? මං හිතනවා එහෙම අවශ්‍ය නැහැ කියලා. එක සමාජයක් තුළ අපි කාටත් පුළුවන් තම තමන්ගේ ආගම අදහා ගන්න ගමන්, තම තමන්ගේ ආගම ගරු කරන ගමන් එකට ජීවත් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ නිසා අපි දකිනවා අද ඇතම් පාසල්වල මේ වගේ උගත්, ඒ වගේම යම්කිසි ආර්ථික ශක්තියක් තියෙන තරුණ පිරිස් මරාගෙන මැරෙන බෝම්බ බවට පත් වෙන්න හේතුණා නම් නියෝජ්‍ය කතානායකතුමනි, ගැඹුරෙන් කල්පනා කළ යුතුව තියෙනවා ඔවුන් ලබපු අධ්‍යාපනයේ කොතනක හරි වරදක් තියෙනවා. ඔවුන්ගේ මානසිකත්වය ගොඩනැගිච්ච ආකාරයේ කොතනක හරි සොයා බැලිය යුතු ගැඹුරට කල්පනා කළ යුතු අධ්‍යයනය කළ යුතු කාරණයක් තියෙනවා. අපි එක පැත්තකින් දොස් කියලා අවලාද අපවාද නගලා පහර ගහලා කටයුතු කරන වගේම මෙවැනි පිරිසක් ඇයි මෙවැනි කාරණාවලට යොමු වුණේ කියලා ගැඹුරින් සොයලා බලලා ඒව ඇති වෙන්න තියෙන හේතු වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. මම හිතනවා වෙනම භාෂා කතා කරන වෙනම ආගම් අදහන අන්තවාදී කණ්ඩායම් වලට වැඩෙන්න හොඳ මගක් හොඳ ඉනිමගක් නිර්මාණය කරලා දීලා තියෙනවා. මේ විවිධ භාෂාවල් ආගම් අදහන උදවියට වෙනම පාසල් පවත්වාගෙන යන්න වෙනම් පෞද්ගලික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්න ලබා දීපු ඊට කඩත් එක්ක. ඒ නිසා මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්න කැමති අපි කාටත් මේ රටේ මෙතෙක් ජීවත් වුණු විදියට සහෝදරත්වයෙන් ජීවත් වෙන උවමනාව තියෙනවා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් අපේ සහෝදර මන්ත්‍රීවරුන්ට මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යම් යම් චෝදනා අපි දැක්ක මාධ්‍යවලින් සමාජ ජාලා මාධ්‍යවලින් ඉදිරිපත් වෙනවා. හැබැයි අපි දන්න ඒ අයට උවමනාවක් තියෙනවා මේ අන්තවාදීන්ගෙන් මිදිලා රටක් ඇටියට අපිට ඉස්සරහට යන ගමනට සහයෝගය දෙන්නේ ඇයට කොච්චර උවමනාවක් තියෙනවද කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා ඒ අයටත් එක පැත්තකින් යුතුකමක් වගකීමක් තියෙනවා රට ඉස්සරහට ඇවිල්ලා නීතිය ඉදිරියේ ප්‍රශ්න කරන්න කවුරු හරි සූදානම් නම් ඒ නීතිය ඉදිරියට ඇවිල්ලා දිය හැකි සාධාරණ පිළිතුරු දීලා අපේ සමස්ත ජාතිය ඉස්සරහා තියෙන සැකය දුරු කළා මේ ගමන යන්න උදව් කරන එකේ කාගෙත් යුතුකමක් තියෙනවා. දැන් අද බොහෝ පිරිසක් නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණෙත් එක්ක බොරදියේ මාළු බාමින් ඉන්නවා. මේක තමයි බරපතල කාරණේ. සමහර උදවිය තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් මේ අපහසු දුෂ්කර කර්කශ අවස්ථාවේ පවතින සමාජ මතය පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි මේ වගේ ප්‍රශ්නයක් බොහොම අමාරු තැනකට පත් වෙන්නේ. ඉතිහාසය අපට කියලා දීලා තියෙනවා හුඟක් ජනතාවට සම්මේදී ආගම සම්බන්ධ කාරණා, ඒ වගේම ජාතිය සම්බන්ධ කාරණා, තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ අනන්‍යතාවයේ සම්බන්ධ කාරණා පාවිච්චි කළ දේශපාලන උවමනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න පු ආකාර ඉතිහාසය අපට පාඩම් කියලා දීලා තියෙනවා. අන්නේ පාඩම් වලින් අපි යම්කිසි දෙයක් ඉගෙනගෙන ආදර්ශයක් අරගෙන මේ ප්‍රශ්නයට ගැඹුරින් මූණ දිය යුතු කාලය ලැබිලා තියෙනවා. ඒ නිසා මේක තමයි හොඳම අවස්ථාව එක රටක් තුල එක නීතියක ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන් අවස්ථාව. මං හිතනවා සාධාරණ ගරු කරන යුක්තිය ගරු කරන කිසි කෙනෙක් ඒකට විරුද්ධ වෙන එකක් නැහැ කියලා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මම කියන්න කැමති අද ඒ පැත්තේ මුස්ලිම් අන්තවාදීන් අපිට පේන්න ඉන්නා වගේම මේ කාරණේ තවදුරටත් එහාට තල්ලු වෙලා ගියොත් අපේ සිංහල බෞද්ධ පරිසරය තුලත් සමහර අන්තවාදීන් ගොඩනැගෙන්න තියෙන ඉඩකඩ වැඩි. එයාට ගොඩනැගෙන්න තියෙන ඒ වටපිටාව ඒකට අවශ්‍ය කරන සම්පත් සමහර තැන් වලින් සැපෙමින් පවතිනවා. සමහර උදවිය උත්සාහ කරන එවැනි අන්තවාදීන් ගොඩනගන්න අපිට මේ සමාජ මාධ්‍ය පරිශීලනය කරනකොට ඒක පැහැදිලිව පේන්න තියෙනවා. උදාහරණයකට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද සමහර මාධ්‍ය හැසිරෙන විදිය මාධ්‍ය වල ඉන්න සමහර උදවිය අද ප්‍රවෘත්ති කියවන වෙලාවදී ප්‍රවෘත්ති රඟපානවා. ඇස් දෙකෙන් කටෙන් මූණෙන් ඇඟෙන් මේ ඔක්කොගෙම ප්‍රවෘත්ති රඟපාල තමයි සමහර මාධ්‍යවල කියන්නේ. මහා භීතියක් මවන්න උත්සාහ කරන මේ රටේ අද නීතිය නැහැ, සාමය නැහැ, නිදහස නැහැ, ආරක්ෂාව නැහැ කියලා. දරුවෝ පාසල් එවන්න පෙළඹවීමක් ඇති කරන වෙනුවට භීතියට පත් කළා, ත්‍රාසයට පත් කළා දරුවන් පාසලට එවන්න තියෙන දෙමව්පියන්ට තියෙන උවමනාව නැති කරන තැන්ට ඒ මඟ අහුරන තැන්ට පත් වෙමින් පවතිනවා. ඉතින් මේවා ජාතියක බගකිව යුතු මාධ්‍ය ඉටු නොකළ යුතු කාරණා හැටියට මම සැලකන්නේ. ඒක මාධ්‍යක වගකීම නෙමෙයි. එනිසා ජාති ආරක්ෂාව සලසන්න ඒ වෙනුවෙන් කැපෙන්න උත්සාහ කරන වගේම ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කළා, අනවශ්‍ය ප්‍රකෝපකාරී සිදුවීම් ඇති කළා, නිර්මාණය කළා, තරුණ කොටස් යම් කිසි විදියකින් පොළඹවන්න ක්‍රියා කරනව නම් ඒක ඉතාම කනගාටුදායක කාරණයකට මම සලකන්නේ. එනිසා අපි හැමෝගෙම වක්කීමක් තියෙනවා. හැම දේශපාලන නායකයෙක්ගෙම වක්කීමක් තියෙනවා. ආගමික නායකින්ගේ වක්කීමක් තියෙනවා. ඒකම සෑම මාධ්‍ය එකත් වක්කීමක් තියෙනවා කියලා මේ වෙලාවේ කියන්න කැමතියි. ඉතින් ඔබතුමා මට කාලය ලබා දීම ගැන බොහොමත් ස්තුතිවන්ත වෙමින් මේ කාලීන යෝජනාව ගැන අපේ සහාය පළ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු රවි කරුණානායක අමාත්‍යතුමා. ඔබතුමාට විනාඩි 10යි.
නියෝජක කතානායකතුමනි, මම බොහොම අගය කරනවා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපේ මනුෂ්‍ය නායකකර මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ තියෙන අදහසට එකතු කිරීමක් වශයෙන් මට කියන්න පුළුවන් වන්නේ ඉතාමත් කාලිත කාර්යයේ අවශ්‍යතාවයක් තියෙන වශයෙන් මේ යෝජනා ඉදිරිපත් කළ තියෙනවා. මොකද්ද අපි කතා කරන්නේ? අපි ලාංකික භාවයක් ගැන කතා කරන හැම අවස්ථාවක ශ්‍රී ලංකා අනන්‍යතාවය ගැන කතා කරලා ඊට පසුව අපි එකට පහර ගහලා අප අපේ ඕන විදිහකට කටයුතු කිරීමක් තමයි අපි මේ අවුරුදු 71 නිදහස ලබාගෙන කළ තියෙන්නේ. මම හිතන විදිහට මේ අවස්ථාව අපි උපයෝගී කරගන්න අවශ්‍යයි. මේක නිවැරදි කරන්න අපි ශ්‍රී ලාංකිකයන්. අපි මේක සුද්ධංගෙන් එදා නිදහස ලබාගෙන කටයුතු කරේ අපි ඒගොල්ලන්ට වැඩි හොඳට කරන්න පුළුවන් කියනක. අපේ විවිධත්වයක් තියෙනවා, අපේ ජාතිකත්වයක් තියෙනවා, අපේ ආගම් වෙනස් තියෙනවා. නමුත් අපි ශ්‍රී ලාංකිකයන් කියන එක තමයි අපේ ශක්තිය. ඒක තමයි අපේ ශක්තිය. The diversity is our strength. And we must use it to the maximum. But what is the unfortunate situation that unfolds? That is what we basically need to get this done. Then, aparate nidahasa labagana avurudu 71 unata, sabaya arthika nidahasa labunada kiyana prashne thiyena. Ekat ekka, me April maase 21 wenada una prashne thula, apata me Sri Lankika kiyana sankalpaya, navada prashnathayak athi wenawa noweda? Meka thamai api attha wasinma balaganna awashya wanne. I think let me just transgress into a particular which I will read on a reader text for a little while. The Easter Sunday attacks is a telling lesson for all humanity. Exclusivism leads to extremism, and extremism leads to violence. We should all pledge not to support or entertain exclusivist educational institutions in Sri Lanka. It should become mandatory for Muslims, Buddhists, Hindus and Christians to study together and learn each other's faith. If we do not learn from tragedy of such magnitude, scale and intensity, we will shed more tears and blood in the coming months and coming years. We have no design and develop schools and institutions of higher learning where we study as one nation. Those who attacked our nation on that day were not influenced by Sri Lankan Islam. They were not part of Sri Lankan Muslim milieu. They were influenced by an ideology foreign to our country and our forefathers. The attackers did not practice traditional and local Islam, inherited by Muslims and practiced for generations. We should be very careful of introducing religious practices from abroad, especially from Middle East. We should foster local and traditional Islam and reverse resolutely the exclusivism and breed suspicion, prejudice, resentment, hatred and violence. මම මෙවැනි විදිහකට කතා කරේ ගරු නියෝජක කතානායකතුමනි, මේ මෑතකදී මම බොහොම අගය කරනවා මේ ප්‍රශ්නේ ඇති වුණාට පසුව අඩුගානේ අපේ මුස්ලිම් මෞලවිලා ඉදිරිපත් වෙලා කිව්වා මේ දෙන්නේ තුන් දෙනෙක් නිසා අපේ තින සමගිතාවේ බිඳලා තියෙනවා කියලා. අපි 1971 අපිට තරුණ අසහනයක් තුළින් අප රටේ ලේ වැගිරීමක් ඇති වුණා. ඒක නැවත 1989 තෝක ආවා. ඒ වගේම අවුරුදු 30ක් ක්‍රූර දෙමළ අය මුල් කොටගෙන එවැනි ප්‍රශ්නයක් මේ රටේ තිබ්බා. දැන් මේ අන්තවාදය ගිහිලා තියෙන ආගම්වාදයකින් ඉස්ලාම් දැසට. හැබැයි 99%ක් මේක ප්‍රතික්ෂේප කරනවා. අන්න ඒ නිසා තමයි අපි නැවත අපමෞබිමේ ජීවත් වෙන අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස සලකන වශයෙන් අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ කියන එක තමයි අප මතක් කරන්න අවශ්‍ය වන්නේ. අධ්‍යාපනය, අපේ අධ්‍යාපනය එදා ඉඳන් තියෙනවා. දැන් මේකට වෙනසක් ඇති වෙන්න අවශ්‍යද? අපේ දහම් පාසල් මුස්ලිම් වශයෙන් ඇයි අපි බේද බින්ද වෙන්න ඕනේ මේ වගේ වශයෙන් කතා කරන්න? අප බය නැතුව කතා කරන්න අවශ්‍ය වන්නේ අපිට මේ එකමුතු භාවය ඇති කරන්න ඕනේ නිසා තියෙන කැක්කුම. ඒක නේද අද සභා තත්ත්වයක් ඇතිවලා තියෙන්නේ. ඒ නිසා මේ මෞලවි වශයෙන් ඒගොල්ලෝ තේරුම් අරන් තියෙන මේ සමගිතාවේ බිනින්න යම් අන්තවාදී ආගම පාවිච්චි කළා. මේ කරන ක්‍රූර ක්‍රියාව නිසා අද සමගිතාවේ පළුඳු වෙලා තියෙනවා. ඒ වගේම තමයි එකතු වෙන්න හොඳම අවස්ථාවත් මේකයි. අපේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉතිහාසය ඉගෙන ගන්න නැති දේ. We don't learn from history. That is the biggest tragedy that we have in this country. So, Deputy Speaker, I think it is time that we get together. That everybody works towards one Sri Lankan identity. අපේ අම්මලා තාත්තලා එදා මේක දෙමළ සිංහල මුස්ලිම් කියලා ගියේ නැහැ. පාසලකට ගියා. පාසලට ගිහිල්ලා ඒ සමගිතාවේ ඇති කරන ඒ වාතාවරණය තමයි ඇති උනේ. එහෙනම් කවුද කවදද මේ වගේ දෙයක් ඇති උනේ? දැන් සිංහල, දැන් දෙමළ පන්ති, දැන් මුස්ලිම් පන්ති. මෙහෙම ගියාම වැඩි කල යන්න ඉස්සලා මේක කුලවාදයටත් යාවි. මේ වගේ ප්‍රශ්න ඇති වෙවි. ඉතින් දැන් මේක නවත්තන්න තියෙන හොඳම අවස්ථාව. එකමුතුභාවය ඇති කරන්න තියෙන දේ තමයි මේක. ඒ විතර නෙමෙයි. අප මේ රටේ ජීවත් වෙන රටාවක්, සංස්කෘතියක්, ඒ දෙයක් තියෙනවා. දැන් මේකට වෙනස්ව ධම්මය සිටිනවා නම් එයාට මේ අවුරුදු 2000ක විතර තියෙන පෝෂණය වෙලා තියෙන මේ ඉතිහාසයේ ප්‍රශ්න තියෙනවා නම් එනෝ මේ රටේ ගැළපෙන්නේ නැති එක නේද අපි මතක් කරන්න අවශ්‍ය වන්නේ. මේ රටේ මොන වුණත් සිංහල බෞද්ධ රටක්. මේක තුල අපේ කාඩිනල් මැතිතුමා ඒ අවස්ථාවේ කිව්වේ මේක සිංහල බෞද්ධ රටක අපි සියලු දෙනා මේක මුල්කොටගෙන තමයි ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ. අපි ඒක දැනගන්න අවශ්‍යයි. ඒක කිව්වහම අපේ කතෝලික ක්‍රිස්තිය, අපේ හින්දු, අපේ ඉස්ලාම් ඔක්කොම එකතු වෙලා කතා කරනවා. දැන් මෙතන තියෙන්නේ අපිට පේන්නේ මේ අන්තවාදය දෙන්නේ තුන්දෙනෙක් නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අප මුස්ලිම් අය ආරක්ෂා කරන්න අවශ්‍යයි. අපේ සිංහල බෞද්ධ රටේ බෞද්ධ අය ආරක්ෂා කරන්න අවශ්‍යයි. අපේ හින්දු අය මේ ආරක්ෂා කරන්න අවශ්‍යයි. ඒ වගේම කතෝලික ක්‍රිස්තියානි එකේ මේ ප්‍රහාරක් ඇති වෙලා අපේ කාර්යනතුමා සහ බිෂප් සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳලා දෙන ආකාරය මම හිතන්නේ මුළු රටම ඉතාමත් සතුටෙන් බලාගෙන සිටිනවා. මේ අවස්ථාව මුල්කොටගෙන අපි අලුතෙන් හිතමු. මේ පුංචි ලංකාව වෙනින් රටවල් තුලත් ඇඟිලි ගහන්න හදන ස්වරූපයක් පේන්න තියෙනවා කියන එක අපි හංගන්න ඕනේ නැහැ. මේක තමයි තියෙන ප්‍රශ්නය. අපි පුංචි ලංකාව අවුරුදු 30කට ක්‍රූර යුද්ධයකට පස්සේ මේක ඉදිරියට ගමන් කරනකොට මේක යම් ආයතත් ප්‍රශ්නයක් කරලා තියෙනවා. කොහොමද මේ ශීඝ්‍රයෙන් මේ සම්වදනය වෙන රටක් ගැන කියන එක. අන්න ඒක තමයි අපේ ශ්‍රී ලංකා අනන්‍ය තියෙන වටිනාකම. දැන් බලන්න සිංගප්පූරුවේ අපි ආදර්ශයක් වශයෙන් ගන්නවා. එතන හැමදෙනම කතා කරන්නේ මම සිංගප්පූරියන් කෙනෙක් කියලා. එතන කියන්නේ මම සිංගප්පූරේ ඉන්න චයිනීස් කෙනෙක්, මම සිංගප්පූරේ ඉන්න මැලේසියන් කෙනෙක්. අන්න ඒක තමයි වෙනස. මැලේසියාවට ගියහම එයා කාර්යෙම තියෙන වෙනස. නමුත් ඒ හැමදෙනම කියන්නේ මැලේසියන් භාවයක් තියෙනවා කියලා. අන්න අපට මේ අවස්ථාව මේ ලාංකික සංකල්පය ඇති කරන්න ඕනේ කියන එක තමයි අප මේ අවස්ථාවේදී නැවත නැවත මතක් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාත් අපේ අගමැතිතුමාත් මේ ආණ්ඩුව තුල නොඑක් අය මේ අවස්ථාව පාවිච්චි කරන දේශපාලනය කරන්න හදනවා. දැන් මොකද්ද මේ තත්ත්වය ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික මත බැනලා අපට අන්තවාදී ප්‍රශ්න තියෙන්නේ අපි කාත්තංකුඩේ කිව්වනම් එක්සත් ජාතික පක්ෂ අඩුවෙන්ම චන්දන ලැබෙන ප්‍රදේශය එතන. දැන් මේක සුළු ජාතිකට උදව් වෙන පක්ෂයක් ලෙස සැලකෙන එක්සත් ජාතික පක්ෂයට ඒ ප්‍රදේශය තමයි අඩුවෙන්ම ප්‍රචන්දයක් ලැබුණේ. ඉතින් කොහොමද කියන්න පුළුවන් අපි එතන ගත්තයි කියලා? කවදද මේ ප්‍රශ්නයක් ඇති කරන ශරියා නීතියක් ගෙනාවේ? අපේ කාලෙද? 2013-14ද? ඇයි මේව ගැන කතා කරන්නේ නැත්තේ? මේක තමයි තියෙන ප්‍රශ්න. අද දේශපාලනය බලාගෙන සිටිනවා. අද මුළු ජනතාවම දේශපාලන තුට්ටු දෙකට ගණන් ගන්න නැති යුගයකට වැටලා තියෙන්නේ. ඇයි? අපි බේදමින්ද කරනවා. මේක තුලේ බොරදියේ මාළු බාන්න හදනවා. මේක තමයි සැබෑත්තත් ගිහිලා යම් අය බොරුවට අඬනවා යම් තැන්වල. නමුත් යම් විදිහෙන් දේශපාලන තෘප්තියක් ඒ ආණ්ඩු බලයෙන් නැති අයට ලැබිලා තියෙනවා කියන එක පේන්න තියෙනවා. ඒක තමයි ජනතාවට කුපිත වෙලා තියෙන්නේ. අපි ඔක්කොම මේකට වග කියන්න අවශ්‍යයි. මේ අවුරුදු 71 තුල මේ වෙලා තියෙන ඉදිරිය දැන් බලන්න. අපි මේ දේශපාලනේ තව ප්‍රශ්නයක් ඇතුළේ තියෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා මේවා දැනගෙන තමයි ජාතිවාදී නවත්තන්න 112 පාරක කට් ඔෆ් පොයින්ට් එකක් තිබ්බේ. දැන් මේක 1989 ඒක දේශපාලනය කරන්න කියලා 105% කරගෙන අප මේක සම්පූර්ණයෙන්ම දේශපාලන අරමුණකට වෙනස් වෙලා තියෙනවා. ඒක තුළින් තමයි මේ අන්තවාදයට මුල ආරම්භ වුණේ කියන අපි කියන්න පුළුවන්. ඒ නිසා මම මෙතන යෝජනා කරන්නේ ශ්‍රී ලංකා අනන්‍යතාවයක් දැස ගමන් කරනවා නම් අපේ සමස්ත 99.9% ගැන කතා කරනකොට මේ රටේ දේශපාලන ජාතිවාදය අවශ්‍ය නැහැ. මෙයා ආගම්වාදය අවශ්‍ය නැහැ. මේකේ ජාතිවාදය තියෙන පක්ෂ අපි තහනම් කරන්න අවශ්‍යයි. මේක මම දන්නවා අපේ මුස්ලිම් පක්ෂ, අපේ දෙමළ පක්ෂ ඉතාමත් සතුටෙන් ගේන ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට සම තත්ත්වයක් දිය යුතුයි. නිකරුණේ මෙතන ප්‍රශ්නයක් ඇතුණා කියලා බිත්තර තල්ලු කරලා ප්‍රශ්න ගන්න එක නෙමෙයි අපිට අවශ්‍ය වන්නේ. ඒගොල්ලන් තමයි අපේ ශක්තිය. ඉතින් ඒ නිසා මේ අවස්ථාව අපි උපයෝගී කරගෙන කරුණා කළා. මෙතන තියෙන මේ අන්තවාදය නැති කිරීම තමයි අවශ්‍ය වන්නේ. මේක තමයි අපේ තියෙන ලොකුම ශක්තිය. නැවත නැවත ඒක උපයෝගී කරගෙන කටයුතු කරගෙන ශ්‍රී ලංකා අනන්‍යතාවයේ දැස වැඩ කරන්න ඕනේ කියන එක තමයි මම මේ අවස්ථාවේ නැවත මතක් කරන්නේ. අපේ කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ අවස්ථාවේ තව එක කරුණකින් මම පෙන්වලා දෙන්නම්. අපේ විවිධත්වය තමයි අපේ ශක්තිය. දැන් අධ්‍යාපනයේ අපි සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙනම පාසල් යන්නද එකට වැඩ කරන්න යුගය අපි ඇති කරන්න අවශ්‍යයි. අපේ අඳින පැළඳුම් අනුව අපේ මුස්ලිම් ඒ මෞලවීතුමාලා ඒ කතා කරපු ආකාරය නීතිගත කරන්න ඕනේ. ඒගොල්ලොම ස්වේච්ඡාවෙන් එවලා කිව්වා කොහොමද කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ වන්නේ කියලා. ඒක තමයි අපේ තියෙන ශක්තිය. ඒ විතරක් නෙමෙයි, අපේ මේ අවස්ථාව උපයෝගී කරන්න අවශ්‍ය වන්නේ මේකේ මේ යම් විදිහේ ජාතිවාදය අවුස්සන දේවල් වලට. මේකට හේට් ස්ටේට්මන්ට්ස් කියලා තියෙන එක අපිට ඒක ගේන්න අවශ්‍ය එක නීති විරෝධී ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න. අප හැම අවස්ථාවෙදිම ලිබරල් වාදයක් ගෙනියන්න හදනවා. මේ ලිබරල් වාදයෙන් අපේ යම් විදිහේ දුර්වලතාවයක් ඉස්මතු වෙලා තියෙනවා. මේකට අපි නායකත්වය දෙන්න අවශ්‍යයි. බය නැතුව කතා කරන්න අවශ්‍යයි. මේක තමයි අද රටේ වෙලා තියෙන්නේ. අරාජික තත්ත්වයට ගමන් කරන අවස්ථාවේදී අප අද ඇයි බලන්නේ දේශපාලන නැතුව අපි යුද හමුවල, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය? මොකද ඒගොල්ලෝ හිතන්නේ එතන යම් විදියකින් මෙතන සාමයක් ලබා ගන්න පුළුවන් නායකත්වයක් දෙනවා කියන එක. මේක තමයි අපි දේශපාලනයේ ඇති කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා මේ විවිධත්වය පාවිච්චි කරගෙන අපේ ශක්තිය පෙන්වන්න අවශ්‍යයි. මේක තමයි රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම ආකාරය කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ නිසා මේ වුණ ටූර ක්‍රියා ආයි කවදාක්වත් ඇති නොවන විදියකට ඒ අදිතාලම තියන්න වගකීම තියෙන අපටයි. අප මේ අවස්ථාව බැහැර කරොත් මේක තමයි අපි කරන ලොකුම පාප කර්මය ඉදිරි අනාගතයට. ඉතින් ඒක රාශි වෙලා අපේ සුද්ධන්ගේ ලබාගත් නිදහස ඒ අයට වැඩි අපට කරන්න පුළුවන් ශක්තිය අපි පෙන්වන්න අවශ්‍යයි. කතා කරලා වැඩක් නැහැ. ඡන්දේ කාලය ගැන කතා කරලා විතරක් මේක සම්මුතිය සපුරන්න බෑ. ඒ නිසා එකට ගමන් කරගෙන කරුණා කළා මේ වැදගත් ශ්‍රී ලංකා අනන්‍යතාවය අපේ මනුෂ්‍ය නානියක් ආරම් මන්ත්‍රීතුමා ගෙනාපු මේ වැදගත් අදහස අපි සියලු දෙනාම ඒක රාශි වෙලා අපේ විපක්ෂයේ ඉන්න අයත් මේසේ හිතන්න පුළුවන් මාර්ගයට ගෙමු. මේක තමයි අප සියලු දෙනාම ජයග්‍රහණය කරන්න පුළුවන් ස්වරූපය කියන එක මතක් කිරීමෙන් අපි එකට ගමන් කරම එකට ගමන් කරලා ශ්‍රී ලංකා අනන්‍යතාවය තහවුරු කරන්න කටයුතු කරන්න කියන එක ඒ ශක්තිය අපට ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු අතකෝරලා අමාත්‍යතුමිය. ගරු වජිර අභිවාදන අමාත්‍යතුමා විනාඩි 10ක් ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් කරුණු කීපයක් මතුවෙන අවස්ථාවකයි එතුමා මේ යෝජනාව ගේන්නේ. මේ යෝජනාව අනුව රජය හැටියට අපි ඉතා පැහැදිලිව සඳහන් කරන්න කැමති. අපේ රජයේ ප්‍රධාන අරමුණ තමයි ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවයේ තිබෙන රටක ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය මුල් කරගත්තු රටේ ඒ බෞද්ධ අනන්‍යතාවය පිළිගන්න සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ, ශ්‍රී ලාංකික කතෝලික, ශ්‍රී ලාංකික ඉස්ලාම්, ශ්‍රී ලාංකික විවිධ ආගම්, හින්දු ආගම, ශ්‍රී ලාංකික හින්දු සහ අනෙක් සියලුම බැතිමතුන් මේ රටේ ශ්‍රී ලාංකිකයන් හැටියට පිළිගත යුතු ප්‍රධානම කාරණය තමයි ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහා වෙන කාරණයක් තමයි ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය මුල් කරගත් ශ්‍රී ලාංකික දේශය තුළ ශ්‍රී ලාංකික විවිධ ආගම් විවිධ ජාතීන් විවිධ පුරවැසියන්ට එකට ජීවත්වීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා කියන එකයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන ප්‍රධානම වගන්තිය. දැන් මේ අනුව තමයි අපේ රටේ අවුරුදු 100කට ආසන්න ප්‍රමාණයක් නිදහසට ඉස්සෙල්ලා නිදහසට පස්සේ 40 ගණන් වල මුස්ලිම් කෝලාහලය සිදුවෙන යුගයේ ඉඳලා විවිධ අවස්ථා පහු කරමින් ශ්‍රී ලාංකික මුස්ලිම් සහ ශ්‍රී ලාංකික ජනතාව ජීවත් වෙච්ච පරිසරයේ ඉතා පැහැදිලිව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. දැන් මේ පරිසරය තුළ තමයි ශ්‍රී ලාංකික පාරම්පරික මුස්ලිම් ජනයා ශ්‍රී ලාංකික පාරම්පරික මුස්ලිම් ජනයාගේ ආගමට තර්ජනයක් වෙන ආකාරයට ඒ අයගේ භාවනා මධ්‍යස්ථාන විනාශ කිරීම මේ අද දවසේ ආරම්භ වෙච්ච දෙයක් නෙමෙයි. පළවෙනි සිද්ධිය වාර්තා වෙනවා 1996 කාත්තන් කුඩියේ. දෙවනි සිද්ධිය වාර්තා වෙනවා 1999 නැවත මඩකළු ප්‍රදේශයේ. නැවත වාර්තා වෙනවා උතුරු නැගෙනහිර විවිධ ස්ථානවල පාරම්පරික මුස්ලිම් ප්‍රජාවගේ දේවස්ථාන සම්පූර්ණයෙන්ම කඩා විනාශ කරනවා. ඒ වගේම වාර්තා වෙනවා පවුල් 1000 ගණනක් එක්තරා ගමකින් ගිනි තබා සම්පූර්ණයෙන්ම එලවනවා. එතකොට දිග ඉතිහාසයක් මුස්ලිම් ජනයාට විරුද්ධව මුස්ලිම් ජනයා තුළම කැරල්ලක් අපේ රටේ දීර්ඝ කාලයක් පැවතිලා තිබෙනවා. මේ කැරල්ල අඩු වැඩි වශයෙන් පාලනය කිරීම රජයන් සිදු කරත් අද එහි උච්ච අවස්ථාවට පත් වෙලා තිබෙනවා. දැන් අවසාන අවස්ථාව බැරුවොත් බේරුවල සිද්ධිය. ඉන් පස්සේ ගාල්ල ගින්තොට ඇති වූ සිද්ධිය ඒ හා සමාන සිද්ධියක් නුණත් අවසාන බේරුවල සිද්ධියේදීත් 40ක් පමණ අත්අඩංගුවට ගත්තා. විශාල ප්‍රමාණයක් තුවාල ලැබුවා. කීප දෙනෙක් මිය ගියා. ඒ නිසා අපි මේ ඉතිහාසය දිහා බැලුවහම මේ බරපතල ඛේදවාචකයේ පරිස්සමෙන් හසුරවන්න තිබෙනවා. ශ්‍රී ලාංකික නීතිය ඇතුලේ සියලු දෙනාට නීතිය සමානයි. ක්‍රිමිනල් අවස්ථාවක නීතිය බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්. එහෙනම් ඒ අවස්ථාවේදී නීතිය සමානාත්මතාවය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට ඒ අනුව මම හිතනවා අපේ රජයත් පසුගිය පාලනයන් තිබුණු අවස්ථාවලත් ඉතාමත් පරිස්සමෙන් මේ ප්‍රශ්නය අපි විසඳාගත යුතුව තිබෙනවා. 2006 එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා ශ්‍රී ලාංකික භාවනා මධ්‍යස්ථාන විනාශ කරනවා කියලා පැමිණිලි කරන්නේ මුස්ලිම් භක්තිකයන් ගිහිල්ලා තමයි පැමිණිලි කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ ගැන සොයා බලන්න කියලා. 2006 වාර්තා කරනවා ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ රටේ මුස්ලිම් ප්‍රජාව ගිහිල්ලා වාර්තා කරනවා මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි කියලා. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දිහා පරිස්සමෙන් රජයක් හැටියට බලන්න තියෙනවා. අපිට පේනවා මේකේ දේශපාලන වාසි ලබා ගන්න විවිධ පුජ්‍යලයන් උත්සාහ කරනවා. සමහර අය හිතනවා එක දවසකින් ත්‍රස්තවාදය නැති කරා කියලා. නෑ, එල්ටීටී ත්‍රස්තවාදය නැති කරන්න අවුරුද්දක් ගිහිලා තියෙනවා. මේ රටේ බුද්ධ්‍යංශවලට, ජාත්‍යන්තර බුද්ධ්‍යංශවලට, ත්‍රිවිධ හමුදාවට, එහෙම නැත්නම් පොලිසියට, සමස්ත ජනතාව එකතු වෙලා, සමස්ත දේශපාලන පක්ෂ එකතු වෙලා තමයි අවුරුදු 30කට පස්සේ එල්ටීටී ත්‍රස්තවාදය පරාජයට පත් කරන්නේ. දැන් අද ඊට වඩා වෙනස් ත්‍රස්තවාදයක් මතුවෙලා තිබෙනවා. ඒ වෙනස් ත්‍රස්තවාදය තමයි අද ජාත්‍යන්තර ත්‍රස්තවාදී නායකයන්ට දේශීය මනස නිෂ්පාදනය කරපු කණ්ඩායමක් අපරට තුළ ක්‍රියා කරනවා. ඒ නිසා තමයි අපි රජය හැටියට කල්පනා කරන්නේ ප්‍රතිත්‍රස්තවාදී පනත ගෙනා යුතුමයි කියලා, සම්මත කළ යුතුමයි කියලා. සමහර නීති රීති අද මේ රටට ඇවිල්ලා තිබෙන මුදල් විශාල ප්‍රමාණයක් උතුරු නැගෙනහිර වෙන්න පුළුවන්, රටේ විවිධ තැන්වලට වෙන්න පුළුවන්, අරාබිකරයෙන් එන මුදල් පැමිණලා තිබෙන්නේ අපේ නීතියේ තිබෙන අඩුපාඩුකම් ඔස්සේ. සමානලට අධිකාරයට අරන් ගියොත් නිදොස් කොට නිදහස් වෙයි. ඇයි? නීති රීති නැති තැන එතනින් රිංගලා ඒ මුදල් අපේ රටට ගලාගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දීර්ඝ වශයෙන් කරුණු කියන්න යන්නේ නැහැ. ගාල්ලේ දයන්ත ඇමතිතුමා මෙතන ඉන්නවා, මනුෂ්‍ය මත්තුමා ඉන්නවා, අපේ බන්දුලාල් මත්තුමා කරුණු කිව්වා, ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ටාසය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ආචාර්ය විජයානන්ද දහනායක මහත්මයා වුරුදු 40ක් සමගිය තියාගත්තු මැතිවරණ කොට්ටාසියක්. එතුමාගේ ජීවිත කාලේ ගොඩක් ගාල්ලේ පුරවැසියෝ මඩ ගැහුවා. එතුමා මුස්ලිම් ජාතිකයන්ට උදව් කරනවා කියලා මඩ ගැහුවා. එතුමාගෙන් පස්සේ මට අවස්ථාව ලැබුණා දැන් අවුරුදු 25කට ආසන්න කාලයක් ගාල්ල නගරේ නැවත සාමයේ තියාගෙන කටයුතු කරන්න අවශ්‍ය නායකත්වය දෙන්න. මම දැක්කා පසුගිය දින කීපය තුල සතිය තුල විවිධ සිංහල බෞද්ධ අය කල්පනා කරනවා මම දැක්ක මගේ නමට ඉස්සරහින් වැදගත් තමක් දානවා. මොහමඩ් වජිර මම කියන්න කැමතියි ගාල්ලේ පුරවැසියන්ට මොහමඩ් වජිර ඉන්නකම් හොඳයි. මොහමඩ් ආපු දවසට ගාල්ලේ පුරවැසියන් ගොඩක් අසරණ වෙයි. ඒ නිසා මම එවැනි කණ්ඩායම් වලට පිටු දෙන්න කල්පනා කරන්නේ නැහැ. මම ඒ ගැන කිව්වේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඒ වාර්තා සියල්ලම මම රාජ් පොලිසියට අනිත් අංශ වලට බාර දීලා තිබෙනවා. සොයලා බලන්න හදිසි නීති යටතේ ඇයි අපේ සමගිය බිඳින්න ත්‍රස්තවාදයට උදව් කරන්න උදව් කරන කණ්ඩායම් සොයලා බලලා පාලනය කරන්න ඕන කියලා මම දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඒ කාරණේ සඳහන් කරේ. දහම් පාසල් ගැන අපේ රවි කරුණානායක කැමැත්තුමා කිව්වා. ඉරිද දහම් පාසල් වල බෞද්ධ දහම් පාසල් වල උගන්වන්නේ අපේ දරුවන්ට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පණ ඇති සතුන් කිසිවෙක් මරන්න හිතන්න එපා, කරන්න එපා. එහෙමනම් කුරානයේ සඳහන් කරනවා ඉරිදා දහම් පාසල් වල. ඉරිදා හාදියා දහම් පාසල් වල උගන්වනවා. කුරානයේ කියනවා එක ජීවිතයක් බේරා ගැනීම. එක ජීවිත මනුෂ්‍ය ජීවිතයක් බේරා ගැනීම ලෝකවාසී සකල මහ ජනතාවගේ ජීවිත බේරා ගැනීම හා සමානයි. ලෝකේ සකලවාසී ගස්කොළන් සියල්ලම බේරා ගැනීම හා සමානයි. එවැනි ධර්මයක් උගන්වන ඉස්ලාම් ආගමේ ඇත්ත වශයෙන් අන්තවාදී සුළු පිරිසක් දසම ගානක පිරිසක් මේ කරන අන්තවාදී වැඩය ජාත්‍යන්තර සහයෝගයේ සම්පූර්ණයෙන්ම අරගෙන අපේ රටේ සදහටම පරාජය කළ යුතුයි කියලා මම මතක් කරන්න කැමතියි. මොකද අපිට පේනවා ප්‍රතිසස්තවාදී පනත ගේනකොට අද අපේ විරුද්ධ මතධර්ම අය ප්‍රකාශ කරනවා මේ පනත භයානකයි, මේ පනත ගෙනාවොත් දේශපාලන පක්ෂ පාලනය කරයි, මේ පනත ගෙනාවොත් වෘත්තීය සමිති පාලනය කරයි. මම ඒ අයට කියන්න කැමතියි පාර්ලිමේන්තුවේ ගිහිල්ලා තමන්ගේ පුස්තකාලයට ගිහිල්ලා කියවලා බලන්න. අපි ත්‍රස්තවාදී පනත් මේ රටේ ආරක්ෂාව සඳහා ගේන සෑම අවස්ථාවකම මේ විරුද්ධ පක්ෂ කණ්ඩායම් හැමදාම කියලා තියෙන මේ කතාවමයි. හැමදාම මෙයයි කියනවා ගේන්න එපා, දේශපාලන පක්ෂ පාලනය කරයි, පෝස්ටර් ගහන අය පාලනය කරයි, දේශපාලන පක්ෂවලට හානි කරයි. පුස්තකාලයට ගියහම කියවල බලා ගන්න පුළුවන්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායක තුමනි, අපි සියලු දෙනා එකට එකතු වෙලා මෙවැනි ත්‍රස්තවාදයක් පරාජය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂවල නායකයන් සීබුද්ධියෙන් ක්‍රියා කළ යුතුයි. ඒ නිසා තමයි 1971 බණ්ඩාරනායක මැතිනිට අප්‍රේල් කරලා එනකොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ පරණ පාර්ලිමේන්තුවේ සභාගමේ නැගිටලා ප්‍රකාශ කරන්නේ කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා. 1987-88 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ යුගයේ බිත්තිය ලියනකොට ජේ.ආර්. මරමු කියලා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ආරක්ෂා කරන්නට බණ්ඩාරනායක මැතිනිය සහ අනෙක් ඒ පක්ෂවල උදවිය කොන්දේසි විරහිතව සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, විවිධ දේශපාලන පක්ෂ සියල්ලම එකතු වෙලා ඒ ත්‍රස්තවාදයත් පරාජය කරන්නට මේ රටේ ක්‍රියා කළා. ඒ නිසා අද අපිට පේනවා ඒ අතර ඉතා සුළු පිරිසක් කල්පනා කරනවා මෙවැනි අවස්ථාවක යුතුකම තමයි ආණ්ඩු අස්වැරෙක් කියලා. මම ඒ අයට කියන්න කැමති මෙවැනි සිදුවීමක් වුණහම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවල නායකයන්ගේ වගකීම තමයි ඒ ආරක්ෂා කිරීම සඳහා. එවැනි රජයක් ආරක්ෂා කළ රටේ සමස්ත ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සහයෝගය ලබා දීම තමයි දේශපාලන පක්ෂවල යුතුකම වෙන්නේ. එනිසා මම මේ වෙලාවේ ඔබට නියෝජ්‍ය කතානායකතුමනි රජයේ හැටියට මතක් කරන්න කැමතියි, අපි 21 වෙනිදා මේ සිද්ධියෙන් පස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත යුතු පියවරවල් සියල්ලක් එතුමාට නීති හා සාමයේ කටයුතු අමාත්‍යාංශයේ අපේ රජය තුල තිබෙන විෂයක් නුනත් ආරක්ෂක ඇමති පදවිය අපේ රජය තුල නොතිබුණත් අග්‍රාමාත්‍යතුමා සිද්ධිය විච්ච අවස්ථාවේ ඉඳලා මෙය පාලනය කිරීම සඳහා මැඩපැවැත්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපේ රජය අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයට ක්‍රියාත්මක කළා තිබෙනවා. ඉතාම කෙටි කාලයක් තුල මේ ජාත්‍යන්තර වශයෙන් මෙහෙවන කණ්ඩායම් හඳුනා ගැනීම ඉතාම පරිස්සමෙන් කළ යුතුව තිබෙනවා. එනිසා මෙවැනි අවස්ථාවක මුළු ලෝකයේම මේ රජයට සහයෝග දෙන අවස්ථාවේ යුරෝපයේ ආණ්ඩු වෙන්න පුළුවන්, ආසියාතික රටේ ආසියාතික ආණ්ඩු වෙන්න පුළුවන්, මේ සියලු ආණ්ඩු මේ රජයට සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වෙලා ඉන්න වෙලාවේ ශ්‍රී ලාංකික පුරවැසියන් සියලු දෙනාම එකට අත්වල් බැඳගෙන මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා ගෙනා යුතු නීති රීතිමාලාව මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කළා. සමස්ත රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්නට හැකියාව අපේ රජයට තිබෙන බව නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රකාශ කරන්න කැමැති. එනිසා ඇත්ත වශයෙන් අපේ මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ජාතික වශයෙන් ඉතා වැදගත් යෝජනාවක්. මේ යෝජනාව ඔස්සේ අපි බලන්න ඕන ශ්‍රී ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. ශ්‍රී ලාංකික බෞද්ධ, ශ්‍රී ලාංකික ඉස්ලාම්, ශ්‍රී ලාංකික කතෝලික, ශ්‍රී ලාංකික හින්දු ජනතාව, ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව පිළි අරගෙන ඒ අනුව මේ රටේ ඔවුන්ගේ අනන්‍යතාවයන් තුළ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුයි කියලා රජයේ හැටියට ප්‍රකාශ කරමින් සමස්ත ජනතාවගේ ආරක්ෂාව සහතික කරනවා කියලා ප්‍රකාශ කරමින් යෝජ්‍ය කතානායකතුමනි මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු තාත්තකෝලා මාතෘතුමිය විනාඩි 10යි ඔබතුමෙන්.
ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මැතිතුමා, එකම රටක් එක නීතියක් ඇති කරමු කියන ඉතාම කාලෝචිත යෝජනාව කරමින් ඉදිරිපත් කරන ලද කල්තැබීමේ යෝජනාව සම්බන්ධයෙන් අපි එතුමට බොහොම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් 21 වෙනිදා රටේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක සහ අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් හැටියට ජීවත් විය යුතුයි කියලා කල්පනා කරන්න පටන් ආරම්භයක් ඇති කරගන්න මේ උත්තරීතර සභාවේ මේ ඉදිරිපත් කරපු යෝජනාව ගැන අපි සන්තෝෂ වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි තාම ඈත ඉතිහාසයේ දිහා බැලුවොත් අවුරුදු දහස් ගණනක් ඈතට ගිහිලා බැලුවොත් අපේ රටේ බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික රටක් හැටියට අපි ජීවත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තපස්සු බල්ලුක වෙනදාමේ ආපු යුගය, එහෙම නැත්තම් නොයෙකුත් අවස්ථාවන් වල ඉන්දියානු ආක්‍රමණිකයින් මෙහාට ආපු යුගය, එහෙමත් නැත්තම් සිංහල රජ දවසේ නොයෙක් ආකාරයෙන් අපිට ඇතිවෙච්ච ආක්‍රමණ දිහා බැලුවත්, පසුකාලීනව යටත් විජිතයක් හැටියට බැලුවත් මේ රටේ නොයෙකුත් ජාතීන් ඉතාම සමගියෙන් ඉතාම හොඳින් සියලු දෙනාටම ගරු කරමින් ජීවත් වෙලා තියෙනවා. අද අපි රජයේ හැටියට විශේෂයෙන්ම අපේ රජයේ අවශ්‍යතාවය සහ කැපවීම සියලුම ජාතීන් එකට හොඳට ජීවත් විය යුතුයි කියන එක. අද එකම රටක් එකම නීතියක් යටතට පත් කරනකොට සමහර වෙලාවට නොයෙකුත් අපහසුතාවයන් ඇති වෙන්නේ අද රටේ නීතිය තුළ එක එක ජනවර්ගවලට වෙනස් වෙච්ච නීතීන් ඇති වෙලා තියෙන නිසා. ඉංග්‍රීසි නීතියත් රෝමලන්දේසි නීතියත් පදනම්ව අද පොදු නීතියක් පවතින වෙලාවක විශේෂයෙන්ම තේසවලමේ නීතියත් මුස්ලිම් නීතියත් ඒ වගේම අපි සිංහල ජාතිකයින්ට කොටසකට උඩරට පළාතේ ඉපදිච්ච අයට උඩරට නීතියත් බලපානවා. මේ නීතීන් ඔක්කොම එකට එකතු කරලා බැලුවත් අපිට කියන්න තියෙන්නේ නීතියේ සමහර අවස්ථාවන් වලදී සමහර නීතීන් අනිත් දේවල් වලට අනිත් ජාතිකයින්ට ගැලපෙන්නේ නැහැයි කියන එක. මේවා ඇවිල්ලා ආගමානුකූල චාරිත්‍ර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ අයගේ සංස්කෘතිය තුලින් බිහිවෙච්ච දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ හේතුව නිසාම අද අපි ඉතාම හොඳින් සමගියෙන් ජීවත් වෙච්ච රටක විශේෂයෙන්ම අවුරුදු 30ක කුරිරු යුද්ධයක් අවසානයේ නැවතත් අපි ආපහු ජාතීන් හැටියට බෙදිලා රණ්ඩු කරගන්නවද කියලා හිතන තැනට අද අපහු රට ගමන් කරන්නට පටන් අරන් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි එකම රටක් හැටියට නීතියක් ගේනකොට මම විශ්වාස කරනවා ඒ සියලුම නීතීන් වලට අපි සියලු දෙනාම ගරු කළ යුතුයි කියලා. දැන් මං විශේෂයෙන්ම පුංචි උදාහරණයක් හැටියට ගත්තොත් 2009 වර්ෂයේ 2008 වර්ෂයේ ගරු මිලින්ද මොරගොඩ ඇමතිතුමා අධිකරණ ඇමතිවරයා හැටියට කටයුතු කරන වෙලාවේදී මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන්න එතුමා කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ සාමාජිකයින් 16 දෙනාට අද ඒ සම්බන්ධයෙන් සංශෝධනය කරන්න එකමතයකට එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ නීතිය රටේ පොදු නීතිය බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්නකොට ඒ නායකත්වයට යම් කිසි සහයෝගයක් මේ සියලු ජාතීන්ගෙන් අපිට අවශ්‍ය වෙනවා. යම් යම් පොඩි පොඩි කරුණු පදනම් කරගෙන ඒ අවශ්‍යතාවය අපිට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. මුස්ලිම් නීතිය තුළ විවාහය සහ දික්කසාදය සම්බන්ධයෙන් එකකුත් රටේ පොදු නීතිය තුළ විවාහය සහ දික්කසාදය සම්බන්ධයෙන් තව එකක් තියෙනකොට ඇත්තටම බලනවා නම් එතනම අපි ජාතීන් හැටියට බෙදිලා රටේ ශ්‍රී ලාංකිකයින් හැටියට බෙදිලා වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපේ ඇමතිතුමා අපේ මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඉතාම කාලෝචිතයි. හැබැයි මේ තත්ත්වය වෙනස් කරගන්න යම් මට්ටමකට පාලනය කරගන්න මට විශ්වාස කරන විදියට අපි රටේම එක අධ්‍යාපන ක්‍රමවේදයක් ඉස්සෙල්ලාම ඇති කරන්නට ඕනේ. මම විශේෂයෙන්ම රටේ අපරාධ නීතිය සහ නීති ක්‍රමවේදයන් මේ රටේ අධ්‍යාපනයට ඇතුල් කරන්න කියලා අපි යෝජනාවක් ගෙනල්ලා දැන් සම්මත කළා. අපේ අධ්‍යාපන ඇමතිතුමා හැටියට අඛිල විරාජකාරී වසම් ඇමතිතුමා ඒ කටයුතු කරගෙන යනවා. මේ නීතිය පිළිබඳ දැනුම අවශ්‍යයි. ඒ වගේම අධ්‍යාපනය කරනකොට භාෂාව සිංහලද ද්‍රවිඩද එහෙම නැත්නම් ඉංග්‍රීසිද කියන එක නෙමෙයි, එක කරිකියුලම් එකකින් මේ අධ්‍යාපනය සිදුවිය යුතුයි. අද අධ්‍යාපනය හැටියට අපි මුස්ලිම් පාසල ඒ වගේම හින්දු පාසල කියලා බෙදලා වෙන් කරනකොට එතනත් අපිම වෙන් වෙලා. අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට බෞද්ධ ළමයි බෞද්ධ පන්තියට යනවා. එකම පන්තිය අපි ඉගෙන ගත්තා. කතෝලිකය ඒගොල්ලන්ගේ පන්තියට යනවා. මුස්ලිම් අය ඒගොල්ලන්ගේ ඉස්ලාම් පන්තියට යනවා. හින්දු අය ඒ පන්තියට යනවා. අද මේවා වෙනස් වෙලා තියෙනවා නොයෙකුත් හේතුන් නිසා. ඉතින් අපි අඩු ගානේ මේ අඩිතාලම නීතිය හදන්න ඉස්සෙල්ලම පාසලේදී මේ தත්ත්වය පුංචි ළමයාගේ ඔළුවට දාලා ඉන්න ඕනේ කියන එක මම වගේම අපේ රජය විශ්වාස කරන නිසා තමයි ඒට අනුමැතිය ලැබුණේ. දැන් මේ කටයුතු මෙහෙම කරගෙන යනකොට දැන් ඔබතුමා දන්නවා නැගෙනහිර පළාතේ වෙනම විශ්වවිද්‍යාලයක් හදලා. මේ විශ්වවිද්‍යාලය ගැන නොයෙකුත් කතන්දර තියෙනවා. ඇයි මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් තියෙනවා. මේ ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිටස්තරව මේක පාලනය වෙනත් අයිතියකට වෙනත් රටකට කොහොමද 2011 වර්ෂයේ ලබා දීලා තියෙන්නේ? මේකට මුදල් ආවේ කොහොමද? දැන් ඒ කාලය තුල වෙච්ච යම් යම් දේවල් හැම එකකම බැර කරන්නේ මේ පවතින වර්තමාන ආණ්ඩුවේ ආණ්ඩුවටයි මේ හැම එකකම චෝදනා වෙල්ල කරන්නේ. විල්පත්තුවේ ඉඩම් දීපු එක දීපු කාලේ අමතක කරලා තියෙනවා. අර නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාල හදපු එක ඒවා අමතක කරලා තියෙනවා. තව්හිද් ජමාත් කියන මේ සංවිධාන හදන්න මුල පුරපු අය අද ඒවා දේශපාලනය වෙනුවෙන් තමන්ගේ බලය පවත්වාගෙන යන්න එකිනෙකා එන කොටා ගන්න එකම සමාජය එකම ජාතීන් බෙදලා වෙන් කරපු එක අද මේ අපි වගේ කියන තත්ත්වයකට අද පත් කරලා තියෙනවා. ඉතින් මේවා කාලයක් තිස්සේ ඉඳලා ගොඩනැගිච්ච දේවල්. නමුත් මම වගකීමක් ඇතුව කියනවා අපේ රජය වෙනුවෙන් අපි මොනම හේතුවකටවත් එහෙම කිසිම ජාතියක් බෙදලා වෙන් කරන්න සූදානනුත් නැහැ. හැම මිනිස්සෙකුටම ජීවත් වීමේ අයිතිය අපේ ව්‍යවස්ථාවෙන් සනාථ කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ නීතිය සකස් කරනකොට අපි ලොකු කතිකාවතක් ඇති කරගන්න. දැන් පහුගිය දවස්වල මේ තත්ත්වයත් එක්කම ආරක්ෂක අංශවල ඉතාම දැඩි ඉල්ලීමක් තිබුණා මේ කාන්තාවන්ගේ ඇඳුම ගැන. ඒ ඒ සම්බන්ධයෙන් අමති මණ්ඩලයට අපි කරුණු ඉදිරිපත් කරපුවම මේ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ගරු අගමැතිතුමා කිව්වා සියලුම නායක මුස්ලිම් නායක ආගමික නායකින් එක්ක සාකච්ඡා කරන්න කියලා එදාම කරා. මම ඒ අයට පෙන්නලා දුන්නේ මේ හේතුව නිසා දෙපැත්තක් අපහසුතාවයට පත් වෙනවා. අපිත් කාන්තාව. ඕනෙම ජාතියක ආගම මොකක් වුණත් ජාතිය මොකක් වුණත් මේ කාන්තාවක් හැටියට තමන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. සමහර තැන්වලට යනකොට අද මේ ඇඳුම නිසාම නොයෙකුත් අපහසුකම් වලටත් පත් වෙලා තියෙනවා. සමහර අය මේ ඇඳුම ගැන නොයෙකුත් බොරු ප්‍රචාර කරමින් අපේ අංශවලට ආරක්ෂක අංශයට අපේ රාජ්‍ය අංශයට නොයෙකුත් බොරු චෝදනා කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් මේක තියෙනවා. ඉතින් මේ කාලය තුල විශේෂයෙන් මේ ඇඳුම නිසා කාන්තාවන් පරීක්ෂා කරන්න යනකොට ඒගොල්ලෝ ඇති වෙන දැඩි අපහසුතාවය සමාජය තුළ ගොඩනගෙන විරෝධය නැති කරගන්න නම් ඒ ආගමික නායකයින් විසින් ඒකට අවශ්‍ය වැඩ කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම අනිත් පැත්තෙන් බලපුවම රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වෙලා තියෙනවා. අපි මේවා සාමාන්‍යයෙන් අකමැත්තෙන් උනක් කියන්න ඕනේ. අපි දැකලා තියෙනවා මේ ඇඳුම් මැඳගෙන සමහර වෙලාවට සමහර අය තමන්ගේ ප්‍රයෝජනයට තමන්ගේ අවශ්‍යතාවයට ප්‍රයෝජනයට මේ ඇඳුම ඇඳ ගන්න උදවියත් ඉන්නවා. ඉතින් මේක අද තර්ජනයක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක මේවා නීතියෙන් කරන්න අවශ්‍ය දේවල් නෙමෙයි. හැබැයි අපි ගරු කතානායකතුමාගේ මූලිකත්වයෙන් විශේෂයෙන්ම අපි රැස් වෙලා මේ සම්බන්ධයේ සියලුම පක්ෂවල එකමුතුවෙන් මේ සියලුම ජාති නියෝජනය කරන පක්ෂවල එකමුතුවෙන් යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට රජයේ හැටියට අපි ගරු කතානායකතුමාගේ නායකත්වයෙන් මේක කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කටයුත්තේදී මම විශ්වාස කරන්නේ නීති හදන්න පුළුවන්, ඒ වගේම නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි සමහර අය තමන්ගේ සංස්කෘතියට සමහර අය තමන්ගේ චාරිත්‍රයට වෙන හානිය ගැන වගකීමක් ඇතුව වැඩ කරනවා නම් විශේෂයෙන්ම තමන්ගේ චාරිත්‍රයට තමන්ගේ සංස්කෘතියට ආරක්ෂා වෙන විදියට වැඩ කරනවා නම් මේව වෙනම නීති අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි සමහර වෙලාවට ඉදිරියේදී මේ තත්වය පිළිබඳව අපිට අධ්‍යාපනය හරහා ආරක්ෂක අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල් වලට අනුගත වෙද්දී සමහර නීති අපිට ක්‍රියාත්මක කරන්න වෙයි. අපි සියලු දෙනාම එකම හඬමකින් සිංහලද මුස්ලිම්ද ද්‍රවිඩද මොන ජාතියක් වුණත් එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කරන අයද දෙමළ භාෂාව කතා කරන අයද ඉංග්‍රීසි සිංහල කතා කරන අයද කියලා නැහැ. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සියලු දෙනාම එක තැනක එක විදියකට කටයුතු කරන්න හැම අංශයකදීම සිද්ධ වෙන නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙයි කියන එක තමයි මම මේ වෙලාවේදී විශ්වාස කරන්නේ. එහෙමනම් නැවත වාරයක් එකම රටක් එකම නීතියක් යටතේ අද කාලෝචිත කල්තැබීමේ යෝජනාවක් ගෙනාවු අපේ ගාල්ල දිස්ත්‍රික්කේ මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමින් කාලය ලබා දුන් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙමින් මම ඉහළ වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමීට. පාර්ලිමේන්තුවේ හෙට පෙරවරු 10:30ට රැස් වෙනවා.